එහෙම දෙනාටම තිරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා උතුම් ධර්ම රත්නයටත් ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවුණා වූ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරය වේ. අද අපි භාවනාවට තෝරගත්තේ මේ දුක්ඛ චක්‍රය, දුක්ඛ ටේබල් එක. එතකොට පළවෙනියෙන්ම අකනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලට කෘතඥතාවය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත්, එතකොට මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වා දෙනවා මහානිදාන සූත්‍රයේ සඳහන් වෙන ධර්ම කොටසක්. ආනන්දේ, මෙසේ වේදනාව පත්‍ය කොටගෙන තණ්හාව වේ. තණ්හාව පත්‍ය කොටගෙන රූප ආදී අරමුණු සෙවීම පරිේශණී ඇතිවන්නේ. සෙවීම ඇති කල රූප ආදී අරමුණු ලැබීම වේ. රූප ආදී අරමුණු ලැබීම ඇති කල හොඳ නරක විනිශ්චය කරයි. විනිශ්චය ඇති කල චන්ද රාගේ, දුර්වල රාගේ, බලවත් රාගේ උපදී. චන්ද රාගේ ඇති කල මමේ මගේ යන අදහස උපදී කියලා. එතකොට මේක මේ අපිට පේනවා වේදනාවෙන් තණ්හාව, තණ්හාවෙන් අපි සෙවීම කියන එක හොයනවා කියලා. ඉතින් අපි හොයන්නේ මොකද්ද? මේ තමා යන දිට්ඨියම තමයි සොයනවා කියන එක තියෙන අත්ත දිට්ඨිය කියන එක. ඉතින් මේක මේ දුර්වල රාගේ බලවත් රාගය කියලා කියනවා. ඉතින් ඕක අපි දන්නවා. මෙතන මේ කබලින්කාර ආහාරේ ඉඳන් අපි ගිද්දි ලෝභයට එනවා. අන්න ඒ තමයි ඡන්දේ කියන එක ලකුණු වෙන්නේ. ඉතින් ඒ කොටස තමයි මේ කන්ස්ට්‍රක්ෂන් කියන එක, උපදවීම කියන එක. එතකොට පල්ලෙහැයින් තියෙනවා ගිද්දි ලෝභේ ඉඳන් ජාතිය දක්වා එතන රාගයේ තියෙනවා. ඉතින් මේන්ටේන් කරන්නේ රාග කොටස කියන එක. එතකොට ඒක තමයි මේ දුර්වල රාගේ බලවත් රාගය කියලා කියන්නේ. එතකොට අපි දන්නවා මේ රූපය අපි ගන්නවා මේක සුභයි කියලා මෙතන ධාතු වශයෙන් ලකුණු කරලා තියෙනවා. ඒ සුභ මගින් සුඛ අත්ත නිට්ටය කියන කතාවල් ඒක අපිට ඇති වෙනවා. එතකොට මේ වයින් සංස්කාරයෙන් නැති කරගන්න අපි ඒවට ඇලෙනවා. එතකොට ඒ කියන්නේ පානාතිපාත, අදත්තාදාන, ඒව කළා. ඒ වයින් ජීවත් වීමට කියන ඇල්ම කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපිට පේනවා මේ ධාතු නිසා අපි සංස්කාරවලට අපි ඇලෙනවා කියන එක පේනවා. පානාතිපාත, අදත්තාදාන වලට. එහෙම ඇති කරගන්නව සංස්කාර නිසා අපි ධාතු වරදවා වටහා ගන්නවා. ධාතු වර්ධව වටහා ගැනීම. ඒක උදාහරණයකට කියනවා නම් දැන් පානාතිපාතය කරන පුද්ගලයෙකුට මොයෙක් දැක්කාම එයාට හොඳයි. අනිත් මිනිස්සුන්ට නම් ඒක මහා කරදරයක්. එතකොට පානාතිපාතය කියන සංස්කාරය නිසා මුවා හොඳයි කියන කන්න ධාතු වර්ධව වටහා ගැනීම කියන එක එතන තියෙනවා. එතකොට මේ මොගලන්ට පෙන්නලා දීලා තියෙනවා මේක බෙල් ෂේප් කර්ව් එකක්. ඒකේ විඥානීය හට ගැනීම මේ 4 5 6 කියන මේ රවුම් එක සම්බන්ධ කරලා. ඉතින් A2 කියලා කියන්නේ ධාතු නිසා සුඛය, C2 කියලා කියන්නේ ධාතු නිසා, ධාතු වෙනස් වීම නිසා දුකේ. ඉතින් ඔතන ශෝකය තමයි එතෙන්ට එන්නේ. එතකොට මෙතන පේනවා මේ වේදනාව මේ සුඛයි කියලා පරාමාසල. මේ රූපයත් එක්ක නිසා තමයි මේ කතාව ඇති වුනේ. අත්තා කියලා අරගෙන ඉතින් දිට්ඨිය අනුසීහෙම වෙලා මාපව රූපයටම අන්න සුඛයි කියලා පැවරීමක් කියන එක ඇති වෙනවා කියන්නේ. එතකොට අපි මේ ජාති ජරා වලට කැමති වෙලා තියෙනවා. ඒක තමයි ඉතින් කාමච්ඡන්දේ නේ. එතකොට මේකේ මැද්දේ තියෙන්නේ අත්තා. මැද අත්තාවිල්ල සංස්කාර දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා කියන්නේ. ඔය සංස්කාර දුක්ඛතාවය කියන එක ප්‍රධානයි. ඔය ලාභ වශයෙන් ගන්න. මෙතන මේ රූපේ ලාභයි කියලා ගැනීමක් තියෙනවනේ මෙතනින් අත්තා කියලා ගැති වුණාට පස්සේ. එතකොට ඒක ගන්න මේ සංස්කාර දුක්ඛතාවය ප්‍රධාන. ඒ ලාභ වශයෙන් ගැනීමට ප්‍රධාන වෙච්ච බැවින් මෙම සංස්කාරය පරේෂණ විනිශ්චයට යටත් වෙනවා. ඒ කියන්නේ විචාර කරනවා. දැන් අපි දන්නවා විතක්ක විචාර. දැන් මලකට බඹරෙක් කෙනවා, ඒක විතක්කේ. බඹර මලවටේ කැරකෙනවා, ඒක විචාරය. ඇයි බඹර මලවටේ කැරකි කැරකි ඉන්නේ? මලට යන්නේ නැතුව. මේට වඩා හොඳ මල් තියෙනවද කියලා හොයනවා නේද? අන්න ඒ වගේ දැන් කාමයේ වර්ධව හැසිරෙන එක්කෙනෙක් ඒ සඳහා මේ හොඳ වෙච්ච ලස්සන කාන්තාව, ලස්සන පුරුෂයෝ ඉන්නවා කියලා ඒක සෙවීමක් කියන එක තියෙනවා. එතකොට ඒක ਵਿਚාරය. ඉතින් ඒක තමයි මේ පෙන්වන්නේ මේ ඒ සංස්කාරයන් කියන ඒවා දැන් මෙතන විනිශ්චය කරනවා කිව්ව. ඉතින් ඊට පස්සේ ඉතින් ඒකේ මේ පර්යේෂණ විනිශ්චයට එක යටත් වෙනවා මේ සංස්කාරය. පානාතිපාතය කරන එක කියන කල්පනා කරනවා. ඉතින් කුකුල් පට්ටිය නම් දාගත්තේ මේ මාස 3ක් කණ්ඩ දීලා මරනවාද නේද? අර අපි තම්බේ සාරම්භයේ අවස්ථාවේදී එහෙම පැහැදිලි කරේ. අන්න ඒ විදිහට ඒකේ විනිශ්චයට යටත් වීම කියන එක තියෙනවා. ඒතර අපි එහෙමනම් මේ 3 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට 3 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේ 5 වෙනි රවමේදී අත්තා වෙන බවත් ඒකම සොයන බවත් අපි දන්නවා. මේ අත්තාට මාන වීම කියන එක අපි විමසනවා. A2 කියන්නේ ධාතු නිසා සුඛය. C2 එම ධාතු වෙනස් වීම නිසා දුකය. එතකොට සංස්කාරයන් කියනව දුක වෙනවා නම් කුමකටද අපි මාන වෙන්නේ? අතිමාන වූ දුස්සීලභාවය නිසා මාන වෙනවද? කුකුල් පට්ටියක් දාගත්තා කියලා. එහෙම නැත්නම් මිච්ඡාදිට්ඨිය පැවැත්ම නිසා මාන වෙනවද යන ප්‍රශ්නේ පැන නගිනවා. එතකොට මේක පිළිතුර වෙන්නේ මේ දෙකම නිසා කියන එකයි. එතකොට මේකේ ඔයගලන්ට පේනවා මේ අර ඉස්සෙල්ලා බලපු බෙල් ෂේප් කර්ව් එක වට 4 5 6. එතකොට අත්තා නිසා මාන වීම කියන එක තියෙනවා. අපි දන්නවා E2 කියන්නේ ධාතු නිසා සුඛේ නේද? එතකොට අත්තා නිසා මාන වීම මේක ඇවිල්ලා අලුත් වස්තුව නිසා ඇතිවන්නා වූ දෙයක්. ඒ රැළ පහරක් නෙමේ ගලාගෙන යන්නේ. ඉතින් ඒක රැල්ලක් යනවා එකක් එක්ක තව රැල්ලක් මෙහෙම එනවා නේ. මේක දැන් ඉදිරි දිශාවට මේ රැල්ල ගසනවා. ඉතින් ඔය රැල්ල ඉස්සරහට ගියාට පස්සේ ඕක ආපහු රිවර්ස් වෙලා එනවා කියන එක තියෙනවා. ඉතින් ඕක තේරුම් ගන්න අපි මේකේ අවසාන ස්ලයිඩ් එකට ගියොත් 9 වෙනි ස්ලයිඩ් එකේ යන්නේ ඒක තමයි ඔක පෙන්නා දෙන්නේ. එතකොට අපි දන්නවා මෙතන මේ මෝහේ ඉඳන් ඉඳන් සක්කීට තියෙනවා රේඛාවක් උඩ පැත්තේ. එතකොට මේ රේඛාව අපි උතින් x කියලා ඔක කලින් සාකච්ඡා කරලා තියෙනවා. මේක අංශක 360කින් කැරකෙනකොට මෙතන මේ ජීවිත ඉන්ද්‍රිය වටා කැරකෙනා වූ රේඛාව ඊට වඩා අඩුවෙන් කැරකෙන්නේ 270. ඒ කියන්නේ මේ මෝහගතිය ඉඳන් ඉඳන් සක්කීට තියෙන එක අංශක 90කින් කැරකුණොත් මෙතන තියෙන එක අංශක 45ක් වාගේ ගමන් කිරීමක් තමයි තියෙන්නේ. එතකොට දැන් මෙතන මේ අපි දන්නෝ ඒ 270ක් එහෙම කරකුණාම දැන් මෙතන මේ උඩ පැත්තේ තියෙනවානේ විඥානී ඉඳන් සත්‍ය ඉඳන් විඥානයට නිත්‍යයි කියලා කතාවක්. ඒක තියෙන උඩ පැත්තේ. ඇඟිල්ල දික් කරනවා විඥානට නිත්‍යයි කියලා. ඉතින් අරක කරකිලා ආවයන් පස්සේ ඔන්න අපි හිතුවෝ මේ ජීවිතින්දි පරමාසරේකව 360කින් කරකුණාම මෙන්න මේ විදිහට අපිට පේනවා මේ නිත්‍ය සංඥාව, පෙර නිත්‍ය සංඥාව මේ පැත්තට එනවා. මේ ආත්ත සංඥාව උඩ පැත්තට දිනවා කියලා. අර උඩ පැත්තට තිබිච්ච එක ඔයගලන්ට පේනවා ඉස්සෙල්ලා තිබ්බ 270ක් විතර වෙනකොට මෙන්න මේ හරිය තියෙනවා නම් නිත්‍ය සංඥාව. ඉතින් 360ක් විතර වෙනකොට නිත්‍ය සංඥාව පොඩ්ඩක් උඩට ගිහිල්ලා තියෙනවා. උඩ පැත්තට තිබිච්ච එක දැන් රිවර්ස් වෙලා. හිතන්නකො මේ ජීවිතින්ද්‍රිය වටා මේක කරකවනවා. උඩ පැත්තට තිබිච්ච රේඛාවට මොකද වෙන්නේ? මෙහාට එනකොට ඒක මේ පැත්තට තියෙන ඉඳන් සක්කිය පැත්තට. ඊට පස්සේ එනකොට අන්න පරාමාසය පැත්තට හැරිලා. එහෙම තමයි රොටේට් වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ 5 වෙනි රවුම අපි මේ කතා කරන්නේ. එතකොට මෙතන 360කින් කරකිලා. එතකොට ඊට පස්සේ දැන් මේ රවුම පහ මේ ස්ටෙප්ස් 3 4 අපි මේ කතා කරනවා. තව පොඩ්ඩක් ගිහිල්ලා. ඒ කියන්නේ මෙතන තියෙන නිත්‍ය සංඥාව දැන් එහෙනම් චේතනාවෙන් එහා පැත්තට ගමන් කළා. අන්න ඒක තමයි මේ පෙන්වන්නේ. දැන් පේනවද මේක රිවර්ස් වෙලා තියෙන්නේ. අපි දැන් මේ පැත්තට විඥාන ධාරාව ගලගලා හිටියා. දැන් ඒකේ ඉඳන් අනිත් පැත්තට යනවා කියන එක පේනවා. එහෙනම් විඥානේ ඉඳන් චේතනාවට යෑමක් වාගේ ඒ සිදුවීමක් තියෙනවා. ඒක තමයි රිවර්ස් ඉන්. ඒක අපි සාකච්ඡා කරලා තිනවා. ඔය C2 greater than O equal to C1 කියලා පුරාණ භාණ්ඩ පැවතුනවා. අතීත කාලේ හදපු ඒවා පවතිනවානේ. ඊළඟට B1 greater than B2 කියලා දාන පේනවා. අලුත් උපකරණ වල නැවුම් බවක් තියෙනවා. පරණ එක වාගේ නෙමෙයි. අලුත් ගයක් අලුත් එකක් හදුවාම ඒක නැවුම් බවක් තියෙනවා කියලා. එතකොට A1 greater than A2 කියලා කියන්නේ අලුත් රූපයේ මගින් විඥානේ ධාරාව පවත්වනවා. එතකොට A1 විතර නාත්තා. ඉතින් පරාමාසෙ ඉඳන් හරියට නිකන් අර බෝලයක් උඩින් නේද? බෝලයක් උඩින් වතුර ගලනවා වාගේ අන්න විඥානේ පැත්තට ගමන් කිරීම මේ මෙහෙම සපෝට් එකක් දීම නිසා පරාමාස ගායින් ඉඳන් චේතනාව දක්වා. එතකොට ඒ දකුණු පැත්තට ගමන් කිරීමක් තියෙනවා. එතකොට දැන් මේක තමයි මේ පෙන්වා දෙන්නේ. දැන් මේක රිවර්ස් වුණා කියන එකයි අපි මෙතනින් වටහා ගන්න. එතකොට මේ ධර්මීය බලන්න බැලීම සඳහා අපි මේ 7 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ 7 වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා මේ ධර්මීය විමසන ආකාරය කියලා, මේ පේනිය කියලා 1 2 3 4 දාලා තියෙනවා. ඊට පස්සේ රවුම සහ පියවර කියලා ඒ ජාති ජරා ව්‍යාධි මරණයට යටින් 4 4 ඉඳන් 8 2 දක්වා ගමන් දාලා තියෙනවා. දැන් මේකෙන් පෙන්වන්නේ අපි මේ ජාති ඉඳන් ජරාවට යනවා කියවම එතන මේ විඥාන ඉඳන් චේතනාවට රිවර්ස් වෙලා යනවා. දැන් අපි දැක්ක ටිකකට ඉස්සෙල්ලා රිවර්ස් වෙලා යනවා කියලා නේද? එතකොට මේ විදිහට ගමන් කිරීමක් කියන එක තියෙනවා කියන එක තේරෙනවා. එතකොට දැන් ව්‍යාධි ඉඳන් මරණයට යනකොට අපි සංඥා ඉඳන් රූපය කරා ගමන් කිරීම කියන එක තියෙනවා. එතකොට මෙන්න මේක මතක තියාගන්න ඕන. දැන් අපි මේ කතා කළේ 5-3 නේද? 4-4 5-3 ඒක තමයි මේ විඥානේ ඉඳන් චේතනාව දක්වා අන් රිවර්ස් වෙලා එන කතාව. ඉතින් මේ ධර්මයේ තමයි දිගටම මේ ස්ලයිඩ්ස් වල ගමන් කිරීම කියන එක තියෙන්නේ. ඒවනම් අපි හිටපු ස්ලයිඩ් එකට යමු. 3 වෙනි ස්ලයිඩ් එකට. දැන් අපිට පේනවා මේ රැල්ලක් ගියා දකුණු පැත්තට. දැන් රැල්ලක් එනවා අනිත් පැත්තට නේද? වම් පැත්තට හැරිලා එනවා. ඉතින් ඕක මතකද අපි පැහැදිලි කළා? අර වතුර දැන් එක රැල්ලක් බිඳෙනවානේ. දැන් ඉස්සෙල්ලා පළවෙනියට ගිය රැල්ල බිඳෙනවා. බිඳුනාම ඒ කුඩට තව වතුර පාරක් වැටෙනවා. දැන් ඕගොල්ලෝ මුහුදු පෙරළ පැත්තේ ඉන්නවා කියන්නේ කර රැල්ලත් එක්ක හුලම් පාර ආවා. දැන් බිඳුන වතුර වැටුනහින් පස්සේ වතුර ටිකක් වැටෙනවා මේ A2 B2 තියෙන අතරට. එතකොට ඒක මුහුදු වෙරළෙන් ඔබට තමයි ගමන් කරන්නේ. එතකොට අන්නේ වගේ හිතන්න මේ නිත්‍ය සංඥාව පසු දිශාවට ගමන් කරනවා කියන එක. දැන් C2 පැත්තට වැටුනොත් නම් අන්න තමන්ගේ පැත්තටම හුලඟ එනවා කියන එක තියෙනවා. ඒ පැත්තට තමයි වතුර ගලන්නේ. එතකොට ඒ ක්‍රමයටත් ඕක මතක තියාගන්න පුළුවන්. ඉතින් අපි ධර්ම කාරණා වශයෙන් අර අන්තිමට බලපු ස්ලයිඩ් එකෙන් කල්පනා කරන එක තමයි කොහොඳම වටින්නේ. එතකොට දැන් ඉතින් මේ ඉස්සරහට එන දැන් ඉතින් මූදු රැලි නතර වෙන්නේ නැහැ නේද? තව එකක් අරහින් එනවානේ. දැන් බලන්න මෙතන මේ A2 පැත්තට වතුර වැටලා ඒ පැත්තෙන් අනිත් පැත්තට රිවර්ස් වෙලා මේ එන එකයි මේ C2යි. මේ දෙක එකට එක්කවුණොත් මොකද වෙන්නේ? අපි මේ කර්ව් එකක්ම ඇන්දොත් ඉතින් එහෙම A2 C2 කියලා ආපහු මේ පැත්තට, ඒ කියන්නේ A2 වෙන්න මෙතන C2 කියන තැනට එක්කවෙන විදිහට දැන් එහෙමනම් අපිට පේනවා මේ A2 C2 දෙක එකට අගයන් දෙක එකට එකහුව කළාම අන්න ෆ්ලැට් වෙන කර්ව් එකක් වගේ හැදෙනවා. අන්න ඒක තමයි මෙතන මේ අත්තා කියලා එතනින් දාලා තියෙන්නේ. එතකොට ඉදිරියට එන රැල් හා ආපෝස රැල් එකට එකතු වෙන විට C2 ස්ථානේ නැම් චක්‍රේ නැති වෙලා යනවා කියලා පේනවා. මේ වගේ සක්කාය දිට්ඨිය C2 යන ස්ථානේ සෑදෙනවා කියන එක අපි වටහා ගන්න ඕනේ. මේ එකක් පිට එකක් පිටන රැල්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා විඥානේ මේ පැත්තේ තියෙන දකුණු චේතනාව වම් පැත්තේ. අපි දැන් විඥානේ ඉඳන් චේතනාවට යන එක තමයි සිද්ධ වෙලා තියෙන්නේ නේද? ඉතින් දැන් මෙතෙන්දී අපිට පේනවා මේ සංස්කාරය මිය ගියත් පවතිනවා කියන මතය පහපා වෙනකොට මේ ඒ මතය උග්‍ර වෙනවා. ඉතින් මේ වෙලාවේදී මේ හොයන්නා වූ දේ ලැබුණා කියලා සතුට වෙනවා. මොකද්ද සෙව්වේ? මිච්ඡා දිට්ඨිය. අර පළවෙනි එකේදී පෙන්වන්නේ ඒක තමයි පරිේශණය කළා මේ අත්ත දිට්ඨිය හොයාගෙන යන්නේ. අන්න මිච්ඡා දිට්ඨිය තමයි හම්බ වෙලා තියෙන්නේ. ඉතින් දැන් බලන්න මේක බිඳුනේ නැහැ නේ. දැන් මන් නැති වුනේ නැහැ. අපි මන් ගිහිල්ලා මගේ පැත්තට හුලම් පාරාව නිත්තේ අනිත් පැත්තට ගියා. දැන් කොහොම හරි දෙක සම්බන්ධ වෙලා වාගේ. ඉතින් ඕක කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් දෙපැත්තකින් ඇවිල්ලා මේක හරි ගියා කියලා තමයි ඒ පුද්ගලයා බොහොම සෑහීමකටපත් වෙලා තියෙන්නේ. ඕක ඉතින් කියන්න පුළුවන්. අපි හිතමු ඔය ළමයිගේ පාසල් යන වයසේ දරුවෙක් කියන්නේ කොහොම රස්සාවක් කරන්නේ නැහැ. ඔරලෝසු නැති වෙලා. කොරු අරගෙන හරි මොකක් හරි වෙලා පාසලේදීම. ඉතින් දැන් යාළුවෙකුට එහෙම කියනවා ඉතින් මේක හරි දුකයි කියලා. මගේ ඔරලෝසු නැති වුණා කියලා. ඉතින් ගෙදර ගියායින් පස්සේ අන්න තමන්ගේ පෝසත් මාමා කෙනෙක් ඒ ගෙදර ළඟින් යන ගමන් මොකද පුතා දුකින් වාගේ ඉන්නේ කියලා අහලා ඉතින් ඔරලෝසු නැති වුණා මාමේ කිව්වහම ඔන්න දෙනවා. එයාගේ ආපු තමින් මේක තියාගන්න කියලා මේ මැණික ගුදන මාමා කෙනෙක් කියන්නකෝ ඔන්න දුන්නා. දුන්නාට පස්සේ මේ හොඳ ඔරලෝසුවක් අර තමන් ගලඟ දෙවිච්ච කබල් එක වාගේ නෙමෙයි. දැන් ඉතින් බොහොම සන්තෝසයි. දැන් ඉතින් අර යාළුවා එහෙම අහනවා පාසල් යනකොට ගියාම එහෙම එයා දැක්කේ නෑ මේ උරලෝසුව. මේ අයියෝ ඔයා තාම දුකේ නේද ඉන්නේ, ඔයාට උරලෝසුව නෑ නේද? ඌ නෑ කියලා අතත් එක්ක පෙන්නනවා. අර නැතිවෙච්ච එක වඩා හොඳ එකක් හම්බුණා. ආන්නේ වගේ තමයි මේකේ මේ දෙක එකට එකහුවිලා හම්බුණාම දෙපැත්තකින් ඇවිල්ලා මේ වැඩේ හරි ගියා කියලා අන්න තමන්ගේ මේ සතුටු වීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් එහෙම වෙලා මාන වීම කියන එක තියෙනවා. එතකොට මේ අපිට පේනවා මේ සීලබ්බත පරාමාසය කියන එක දකුණු පැත්තේ මේක ලකුණු කරලා තියෙනවා. එතකොට මෙතන මේක ඇතුලේ තියෙන අර හතරේ හතරේදි පරාමාස වෙච්ච සුඛේ. එතකොට සංස්කාර නිත්‍යභාවයත් සමග එකතු වීම කියන එක තියෙනවා. එතකොට හතර දෙකේදී විඥානි මී ගියා. ඒ මී ගිය උනත් නිත්‍ය වශයෙන් අපි වරදවා වටහා ගත්තා. විඥානි මැරෙනවා අපි හිතනවා. ඒක පවතිනවා කියලා සබ්බාසෝ එකේ අපි තේරුම් ගත්තනේ නේද? එතකොට දෙක කියන්නේ නිත්‍යභාවය. සක්කාය දිට්ඨිය තුල තියෙන මෙන්න මේ නිත්‍යභාවය. මේක සුඛේ නිසා ඇතිවන නිත්‍යභාවය ලෙස වටහා ගන්න ඕනේ. එතකොට එවනම් අපි යමු හතරවෙනි ස්ලයිඩ් එකට. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ නන්දිය පරාමාසගත වීම කියන එක 6 වෙනි රවුම 4 වෙනි පියවරේදී සිද්ධ වෙනවා. දැන් අපි බැලුවානේ අර ස්ලයිඩ් එකේ මේ 7 වෙනි ස්ලයිඩ් එකේ නේද? දැන් අපි ඉස්සෙල්ලා කතා කළා 5 3 වෙලා නේද? එතකොට දැන් මේ දැන් චේතනාවෙන් දැන් සංඥාව දිහා ගමන් කරන කතාවයි මේ පෙන්වන්නේ. එතකොට අන්නේ අවස්ථාවේදී අපිට පේනවා මේ දැන් අපි ජාතියෙන් දැන් ජරාවට ගියා, දැන් ජරාවෙන් දැන් ව්‍යාධිය 6 4 නේද? එතකොට මේ කතාව තමයි මේ පෙන්වන්නේ. එතකොට මේ මැද්ද කැලල මතක තියාගන්න ඕනේ. එතකොට දැන් අන්නේ අවස්ථාව 6 වෙනි රවුම 4 වෙනි පියවර. දැන් මෙතන ඕගලන් දන්නවා ඔය අපි සාකච්ඡා කරලා තියෙන ඔය ජල පහරක් වතුර මහතුන් ගම් වතුර ගලලා වැහැලා වැහැලා අර වෙලක් වෙලාවට දැන් ගලකින් එහෙම නවත්තලා තියෙන වතුර පාර ගල උඩට ගහන්නට ආවම මාළු හැම ඕක උඩින් පණ්ඩිතකමට යනවනේ පොඩ්ඩක් නේද? ගියාන් පස්සේ ගලෙන් එහා පැත්තට ඇදගෙන වැටෙන. වැන්නලා වැටලා ආවිල්ලා ඉතින් මැරලා කුඩු වෙලා යනවා වගේ තියෙන මැරෙන්නෙම නැහැ. ඉතින් පොඩ්ඩක් දඟලලා දඟලලා කොහොම හරි ඒත් එයාට පවතිනවා කියන කතාවක් තියෙනවනේ මොන ක්‍රමයකට හරි නේද? එතකොට ඒ කියන්නේ මේ පැත්තේ මෝහ අගති පරාමාස අන්න සංඥා කියන කතාවට මේ පැත්තෙන් එනවා. එතකොට පැවතිය හැකි කියලා මේ සංඥාවට වම් පැත්තෙන් ස්පර්ශය නිසා ඇති වෙනවා. එතකොට මෙතන සංඥාවෙන් ඉඳන් එන්නේ පවතිනවා කියන කතාව. ඉතින් මේක තමයි මේ නිත්‍ය සංඥාව පසු දිශාවට යෑම නිසා ඇති වෙන බලපෑම. නිත්‍ය සංඥාව දැන් අපි කියවනේ රිවර්ස් වෙලා ආවා කියලා. එතකොට මේක පෙන්නනවා ආපසු වෙන රැල්ලෙහි මිය යන C2 පැත්ත ලෙස මෙන්න මේ කළු රේඛාව හිතන්නේ කියලා. ඉතින් ආපහු මේ රැලි දෙකක් එකතු වෙන එකනේ පෙන්නන්නේ. ඉදිරියට යන රැල්ලේ A2 ඇති පැත්ත රතු රේඛාව හැටියට සලකන්න කියලා. ඉතින් ඔයගලන්ට පේනවා මේ නන්දියගේ අපි සාමාන්‍යයෙන් ලකුණු කරන්නේ මේ ಜಾතියට මෙහා පැත්තේ ඉන්නේ නේද? දැන් ඒක අපි ලකුණු කරලා තියෙනවා මේ වේදනාවටත් එහා පැත්තේ. ඒ කියන්නේ මොකද්ද? ඒ නන්දියගේ මේ ඉක්මෝල ඇවිල්ලා තිනවා වේදනාවත් ඉක්මෝල නන්දිය ඇවිල්ලා තිනවා කියලා. ඉතින් මෙතන තමයි වේදනාවෙන් තණ්හාව කියන එකත් එන්නේ. ඉතින් ඕක පැහැදිලි කරනවා නම් ඕක අර දොළදුක කියලා කියන්නේ නේද? කාන්තාවක් ප්‍රෙග්නන්ට් වෙලා හැම ඉන්නකොට දොළදුක. එතකොට ඒ පුද්ගලයාට මේ ශාරීරිය පවත්තන්නත් ඕනි, දරුවා පවතින්නත් ඕනි, තමන් පවතින්නත් ඕනි කියන එක දෙකම තියෙනවා. ඒ වගේම ඉතින් ආහාරයෙන් වෙන සුඛය කියන එකක් තියෙනවා. දැන් එතකොට එයාට අර කොහොම හරි ගන්න ඕනි කියන කතාව තියෙනවනේ නේද? දැන් අපි අර අර්ජ් එක ඩබල් ළමයටයි මටයි ආදි වශයෙන්. එතකොට අරක ඒක බොහොම සුඛයි, ආහාරය බොහොම සුඛයි කියන එකට ඒ තමන්ගෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ කියන්නේ ඉතින් නන්දිය කියලා කියන්නේ ඉතින් මේක මේ පැවැත්වීමට කැමැත්ත නෙමෙයි. ඉතින් අන්තිමට ගත්තාම ඉතින් බොන බොනා මේ යන්න කැමති වෙලා නේද? ඕකනේ තියෙන්නේ. එතකොට දැන් මේ අගයන් දෙක දැන් එකතු වෙනවා. මේ ආපහු එන රැල්ලයි ඉස්සරහට යන රැල්ලයි එකතු වුණාම අන්න අපි එතනින් ලකුණු කරලා තියෙනවා. අන්න මෙතන නාම රූපනේ. එන නාම රූප තියෙන තැන අන්න සක්කාය දිට්ඨි. දැන් බලන්න ආපහු බෙල් ෂේප් කර්ව් එක ෆ්ලැට් වෙලා ගියේ නැහැ. ආපහු ඒක හැදුනා මේ අගයන් දෙක එක්කහුව වෙලා. එතකොට මෙතන සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාසය මෙතන මැද්දට එනවා චේතනාව තියෙන තැනට. දැන් විඥානේ විචිකිච්ඡාව කියන එක අපිට පේනවා දකුණු පැත්තේ ලකුණු වල තියෙනවා. දැන් ඉතින් අර දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට එන ධාරාවක් හැටියට මේක බලන්න ඕන. එතකොට මේක තමයි මම පෙන්වන්නේ. ඒ දෙක එකට එකතු කරාම ඒ චක්‍රේ කර්ව් එක හැදෙනවා. මේ සක්කාය දිට්ඨි වම් පැත්තට, විචිකිච්ඡාව තමයි ඉතින් මේ යන පැත්තේ තමයි විචිකිච්ඡාව කියන එක තියෙන්නේ. සීලබ්බත පරාමාසයේ මැද්දේ තියෙනවා. එතකොට මේ වෙලාවේ මේ නන්දියත් පහපහදී හටගත් අත්තා යන අදහසත් අපි ඉස්සෙල්ල පිටුවේ සාකච්ඡා කරන නිත්‍යභාවයට වඩා තුනුණු නිත්‍යභාවයක් සක්කාය දිට්ඨි තුල ගැබ්බෙලා තියෙනවා. ඇයි තුනී වූ නිත්‍යභාවයක් තියෙනවා කියලා කියන්නේ? ඒ කියන්නේ දැන් ওই පහ තුන සිද්ධ වෙලානේ. පහ පහ වෙන්න ඉස්සෙල්ල පහ තුන සිද්ධ වෙලා. එතකොට එහෙමනම් සංඥාව කියන එක ජරා. එතකොට සංඥාව ජරා වුණා නම් ඉතින් චිත්තය තුළම සංඥාව නිසා ඇතිවුණු ව්‍යාධි ස්වභාවය කියන එක හට ගන්නවා. ඉතින් ඕක අර මුලදිම නැහැ. මුලදිම නැහැ කියලා කියන්නේ ගෙදෙට්ට භාණ්ඩයක් ගේනකොටම මේක බොහොම හොඳයි කියලා නෙනේ. පළතුරු හරි මොනවා හරි ගෙනාපු ගාම්පු ගමන් හිතන්නේ ඉතින් බොහොම හොඳයි කියලා. හැබැයි ඉතින් මේක කැපුවාම අන්න පණුවෙක එහෙම කැපුණාම අර භාණ්ඩ එහෙම කැඩෙනකොටනේ ওই අර්ථය Tamanට තේරෙන්නේ. එතකොට ඉතින් මේ සංඥාවේ ජරාව තියෙනවා නම් ඉතින් මේක නිසා ඒ තුනී වූ නිත්‍යභාවයක් තමයි මේ අවස්ථාව වෙනකොට තියෙන්නේ. ඒතර අපි කිව්වා මෙතන මතක තියාගන්න ඕනි අපි ජරාව ඉඳන් ව්‍යාධියට යනකොට චේතනාව ඉඳන් අපි සංඥාව කරා ගමන් කරනවා. දැන් අපි දකුණු පැත්තට ඉතින් දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට එනවා. අපි විඥාණය ඉඳන් චේතනාවට ආව චේතනාවෙන් සංඥාවට එනවා කියන එක. දැන් බලන්න මෙතන එහෙමනම් ඉතින් තුනිය වූ නිත්‍යභාවයක් නම් දිට්ඨියගේ අඩු වෙලා. දිට්ඨියගේ අඩු වුණාට දැන් මෙයා කියනවා ප්‍රශ්නයක් උනේ නැහැ. මගේ නන්දියෙන් ඒක පැවතුණා. තේරෙනවද? දැන් වෙනවද මේ දිට්ඨියයි නන්දියයි දෙන්න එකට එකහ වෙලා දැන් ඉස්සෙල්ල එකේදී අර ඔරලෝසු හම්බුණා වගේ යාට සතුටුයි. දැන් මේ අවස්ථාවේදී යාට වෙනවා මේ මම මට ප්‍රශ්නයක් උනේ නැහැ. මගේ නන්දියෙන් හරි මගේ තණ්හාව අධික කමින් හරි මම මේක කරගත්තා කියන එක නේද? එතකොට චිත්ත ධාරාව එකේ පවත්තන. එහෙමනම් අපි පස්වෙනි ස්ලයිඩ් එකට යනවා. ඒ පස්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා ඒ 6 වෙනි රවුම 4 වෙනි පියවරේදී කියන්නේ නන්දි පරාමාස ගත වුණාට පස්සේ අපි අහංකාර වෙනවා. මේදී තමා රූපය ගැනීම යයි ගැනීමත්. ඒ කියන්නේ අත්තනිවා රූපං. අහංකාරය නිසා රූපයේ සතුට සෙවීමත් කියන එක සිද්ධ වෙනවා. අහංකාරය නිසායි රූපයේ සතුට සොයන්නේ. එතකොට මේක පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් දැන් ඔය ඔයගොල්ලෝ දන්න ඔය සංගීත සම්දර්ශන වලට ගියාම ඉතින් දැන් ඔන්න ජෝතිපාල කියමු බයිලා කියනවා කියලා නේද? ඉතින් මිනිස්සු නටනවා. ඉතින් නටලා දැන් ජෝතිපාල සින්දුව නවත්තනවා. හැබැයි මේගොල්ලන් එක තාම නැටෙනවා. තාම නටන්න තමයි යෝනි කියන්නේ. ඉතින් බලන්න දැන් උතෙන් අමරදේව එහෙම දැන් වයලින් එකත් එක්ක කොහමද? අරක නිකන් අර නටන එක නිකාම වැහැලා යනවා. ඒක හරියන්නේ නැහැ නේද? අර කියන්නේ one more කියලා. හරියටම ඕගනයිසර් මාරු කරා නම් හරියන්නේ නැහැ. එතකොට මොකද්ද මේ කියන්නේ? මම නටනටා ඉන්න මට නටන්න ගැළපෙන සින්දුව හොයනවා නේද? අපි මම නටනවා කියලා අහංකාර වුණා. ඒකත් එහෙම නේද? ඔයාට නටා ගන්න බෑ. මට නටා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වයසක මිනිස්සයට බෑනේ ඕක. එතකොට දැන් මෙයා කල්පනා කරනවා මට නටන්න පුළුවන්. එයා අනේ ඇඟ හප්ප හප්ප ඉතින් ඒ වගේ කරනවා. එතකොට ඒකට ගැළපෙන්නව සින්දුව. එතකොට අහංකාරයට ගැළපෙන ඒක රූපේ තමයි මේකේ හොයන්නේ. ඒ අහංකාරය නිසා රූපේ සතුට සොයනවා කියන එක. එතකොට ඒ වෙලාව වෙනකොට මේ සංඥා වේදනා දක්වා පෙළ ගැසීම කියන එක සිද්ධ වෙනවා. එතකොට මේක සිද්ධ වෙන්නේ 7 වෙනි රවුම 4 නේද? එතකොට ඒක තමයි මේ සංඥා වේදනා. මෙතන මේ පෙර අත්තා. දැන් අර පෙර සින්දුවෙන් තිබුණානේ මට අත්තා කියලා නේද? සින්දුවෙන්ද මම නටනවා කියලා අන්නයි පෙර අත්තා. එතකොට එහෙමනම් අපිට පේනවා මේ අවස්ථාවේදී මෙතන මේ සංඥාවත් එක්ක පෙළ ගැහුණා නම් ඉතින් ඔන්න අර ෆ්ලැට් වෙලා යනවා කියන එක දැන් සක්කාය දිට්ඨිය කියන එක මේ සංඥාවත් එක්ක හැදෙනවා. එතකොට නාම රූප කියන කොටස දැන් අපි ඉස්සෙල්ල නාම රූප වලටනේ පෙළ ගැසිලා තිබුණේ. ඒක සීලබ්බත පරාමාසයට එනවා. එතකොට විඤ්ඤා විචිකිච්ඡාව කියන එක දකුණු පැත්තට ඇවිල්ලා ඉන් තියෙනවා මේක. එකක් පිට එක පිටින් රැල්ල බලනකොට. එතකොට දැන් ඉතින් ඔය දැන් අපි ටිකකට ඉස්සෙල්ල කිව්වා ඉතින් දිට්ඨියගේ අඩු වුණත් නන්දිය වගේ පැවතුණා කියලා මිච්ඡා දිට්ඨියක් කියන එක ඇති වෙනවා. දැන් ඉතින් මිච්ඡා දිට්ඨිය ඇති වුණා නම් දැන් අපි දන්නවා මමංකාරයට මිච්ඡා දිට්ඨිය එක්කව කළාම අහංකාරය. එහෙම නිහංකාරය සබ්බාසෝ කිය ඉගෙන ගත්ත නේද? ඉත රූප සොයන්නේ ඒවා ලැබෙන්නේ පෙර අත්තා ලැබුණා කියලා සතුට වෙලා එයා මාන වෙනවා. ඉත ඔක ටිකක් ගැඹුරට කල්පනා කරන්න පුළුවන් මේ සංඥාවයි චේතනාවයි කියන එක හරියට අපි හිතමු මේ අස්සෙක්. අස්සයා උඩ ඉන්නව මිනිසයා. එතකොට මිනිසයා හැටියට ගන්න සංඥාව. එයා වාඩි වෙලා ඉන්නේ පරාමාසයේ උඩ. එතකොට අස්සයාගේ ඔළුව තමයි චේතනාව. එතකොට දැන් ඉතින් සංඥා චේතනා එකතු වෙලා මේ තමයි විඥානීය කියන එක හැදෙන්නේ නේද? එතකොට සංඥා චේතනා එකතු වෙලා අහංකාරයයි සහ මමංකාරය අතර වෙනස හොයාගෙන ගැනීමට නොහැකි වෙන තරමට ඒ දෙක බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. ඒක මොකද? බලන්න අස්සයා උඩ යනකොට මිනිස්සයා අර ටොකොස් ටොකොස් ගාලා ඉතින් එයා උඩින් යන්නේ අනිත් අය බිමි කියන්නේ නේ. එතන නිකන් හරි ආඩම්බරේ ඉන්නවනේ දැන්. අර දාන්නක ටවුන් එකේ අර පොලිස් කාර් එකේ ඉන්නේ අස්සයා පිට උඩ එහෙම එහෙම යනවා. අනේ මිනිස්සු පයින් යනවා නේද? එතකොට මේ මම අස්සයා උඩ ඕගොල්ලෝ යන්නේ පයින් මම යන්නේ උඩ කියලා එතනට මේ අහංකාර වෙලා එහෙම ඉන්නවා. ඒ කියන්නේ දෙන්නම එකට එක්කව වෙලා. මමංකාරයේ අහංකාරයේ දෙන්නම අර කෙලින්. හැබැයි පිළක් කළාවට දැන් ඉතින් සංඥාවෙන් තමයි මේ මෙහෙවන්නේ මේ පැත්තට යන්න අර මානසිකාරය කියන්නේ ඇටෙන්ෂන් එක මේ පැත්තට යන්න කියලා මෙහෙවනවා අස්සයව නේද? හැබැයි පිළක් කළාට ඉතින් අස්සයා යනවා. මිනිසයා ගැන බලන්නේ නැතු මොකද? අස්සයාගේ ඔළුව මට්ටමට ගත්තාම අපි තුන් වැලක් තියනවා කියලා උඩින්. ඒක අස්සෙන් බෝක්කුවක් වගේ තැනකින් එහෙම යනකොට එයාගේ එයා ඉන්නේ පල්ලෙහානේ. එයා එයාගේ ගහන්න යනවා අන්න චේතනාව. එතකොට දැන් අර මිනිසයාට අර දෙකට නැමෙන්න වෙනවා අර නැත්තම් ඔළුව වදිනවා නේද? එතකොට ඒ කියන්නේ පළක් කලාවට මේක ඩ්‍රයිවිං ෆෝස් එක චේතනාව. ඒක සංඥාවෙන් තමයි කිව්වේ යන් කියලා. හැබැයි චේතනාව ඒක අල්ලගෙන යනවා කියන එක වෙනවා. එතකොට ඉතින් මේ අවස්ථාව වෙනකොට ඉතින් ditthi upādāne කියන එකෙන් බොහොම ස්ට්‍රෝංග වෙලා තියෙනවා. එතකොට දැන් එහෙමනම් අපි ඉගෙන ගත්ත මේ එකක් උඩ එකක් හැදෙන රැල්ල දැන් මෙතෙන් දිනන සක්කාය ditthi තුල ගැබ් වෙලා තියෙන්නේ මොකද්ද? ආහංකාරය නිසා ඇතිවෙන්නා වූ අතිමාන ස්වභාවය. මේක තුල තියෙනවා සුඛ අත්තා නිත්‍යයට අමතරව මානය කියන එක පවතිනවා. දැන් මාන වෙලා අනේ තියෙන්නේ නේද? එතකොට අර මං කිව්වෙ මිච්ඡා දිට්ඨියට මේ එකතු වෙලා අහංකාර වෙලා අනේ තියෙන්නේ. මමංකාරය එකතු වෙලා. එතකොට සීලබ්බත පරාමාසය තුල නන්දිය පහ පහේ දෙගත් අත්තා සුළු සුකුම නිත්‍යයගේ නාම රූප ලෙස තැම්පත් වෙලා තියෙනවා. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේක පෙන්වන මේ 8 වෙනි රවුම මේ දෙවෙනි පියවර කියන එක. දැන් එතකොට මේ අපි අනිත් පැත්තට එන කතාව මේ පෙන්වන්නේ නේ. එතකොට ඒ කියන්නේ රූපය හොයාගෙන එනවා කියන දන. එතකොට මේ වෙලාවේදී මේ රූපයට සුඛයයි පැවරීම දිට්ටි අනුසයහරහා සිදු වෙනවා. මෙතෙන්දි රාග සල්ලේ මගින් රූපේ ස්පර්ශ කරන ලබනවා. ඒ වෙනකොට අපි පල්ලෙහාට ආවා අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රයට එනවා කියන්නේ රාගසල්ලෙන් මේක ස්පර්ශ කරනවා. මේ නිසා සක්කාය දිට්ඨිය වම් දිසාවට ඇවිල්ලා තියෙනවා. ඒක ස්පර්ශයත් එක්ක පෙළ ගැහිලා තියෙනවා. ඒකට සීලබ්බත පරාමාසය කියන එක පල්ලෙහායි මැද්දේ තියෙන. ඒක සංඥාවත් එක්ක එලා ඉන්නවල දැන් ඉස්සෙල්ලා අහංකාර සංඥාවත් එක්ක නිතිබුනේ. එතෙන්ට එනවා ඒක. දැන් ඊට පස්සේ මෙතන විචිකිච්ඡාව දකුණු පැත්තේ. එතකොට මේ විදිහට අත්තානු දිට්ඨිය නිසා රූපේ තමා වශයෙන් ගැනීම කියන එක සිද්ධ වෙනවා. රූපං අත්තතු සමුදපස්සති කියලා. මේ සක්කාය දිට්ඨිය තුළ ගැබ්බ ඇත්තේ රූපේට සුඛ යන මතේ පැවරීමත්. දැන් බලන්න සුඛ යන මතේ පැවරුවානේ කොහොමද පළවෙනිම? අන්න බෙල් ෂේප් කව එක අර පහේ පහේදී කැඩුනේ නැහැ. මාමගෙන් හරි මේක හරි ගියා. එහෙමනම් ඒකේ දැන් දිට්ඨිය පැවතුනානේ නේද? අන්න ඒක සුඛයි කියන එක තියෙනවා. දෙවෙනි අවස්ථාවේදී නන්දිය නිසා හරි මේක පැවතුණා. කැඩුනේ නැහැ. මම කොහොම හරි මේ වැඩේ කරගත්තා. මිනිස්සු කියන්නේ නේද? මම හොඳ ධෛර්යය දාලා කොහොම හරි මම මේක කරගත්තා කියලා. එතකොට දැන් ওই විදිහට මේ අපිට පේන මේ දිට්ඨිය හැදෙන්න අන්න සුඛයි කියන එක ඒකේ තියෙනවා. ඒක සුඛයට පැති පැවරීම කියන එක සක්කාය දිට්ඨිය තුළ ගැබ්බෙලා. එතකොට ඒ මාගයන්ට රාග වීම කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ කිව්වනේ ඉතින් අර මොකක් හරි බැඳීමක් තියෙනවාද එයා තද කරන එක්කෙනානේ. ඒ පළවෙනි පාරත් කැඩුනේ නැහැ. දෙවෙනි පාරත් නන්දි කතාවෙදික් කැඩුනේ නැහැ. සංඥාව කතාවෙදිත් අර නටන්න ඉන්න මනුස්සයාට නේද? සින්දුව හම්බුනා වගේ ඒකත් හරි ගියා මට. එතකොට මේ විදිහට රාග වෙලා තියෙනවා. ඉතින් මේක තමයි නන්දි රාගය කියලා කියන්නේ අර වම්මික සූත්‍රය අපි මේ සාකච්ඡා කරානේ නේද? පංචකාම ගුණයන් තියෙන තැන. එතකොට එතන ස්පර්ශය ළඟ මේ නවවෙනි කාණ්ඩ පෙන්නන නන්දි රාගය දැන් හොඳට වැටහෙනවා. එතකොට සීලබ්බත පරාමාසය තුල ආහංකාරාගේ සංඥාවක් ලෙස තැන්පත් වෙලා තියෙනවා. දැන් අපි මේ දක්වා කිව්වා දැන් මේක හතරවෙනි කාරණේ. මේ වගේ කාරණාවන් තුනක් කිව්වනේ. එතකොට මේ කාරණා 1 2 3 4 මගේ චක්‍රයක් හැදෙනවා. අන්න ඒක අපි බලමු ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා. හත්වෙනි ස්ලයිඩ් එක. එතකොට මේකේ ලකුණු කරලා තිනවා මේ පේලි 1 2 3 4 කියලා. සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා. එතකොට අපි දන්නවා පළවෙනි එකේ දැන් අපි ලියාගත්තනේ. පළවෙනි මේකේදී පහ පහ අත්ත සුඛය නිසා ඇතිවන්නා වූ නිත්‍යභාවයේ තමයි සක්කාය දිට්ඨිය තුල තියෙන්නේ කියලා නේද? ඒතර සීලබ්බත පරාමාසයේ තුල තියෙනවා සුඛයි කියන එක. විචිකිච්ඡාව සුඛයි කියන එක සැක වෙනවා. ෂුවර් එකක් නැහැ මොකද මගේ පැත්තට එනකොට හුලම්පාර මම සුඛයි කිව්වා. අනිත් පැත්තට යනකොටත් ඉතින් මට සුඛයි කියන්න පුළුවන්ද? හුලම්පාර පොඩ්ඩක් හරි අඩුවීමක් හරි වෙලා තියෙනවන්නේ. ඒතකොට ඉතින් අපි දන්නවා ප්‍රීහේ විප්‍රයෝගෙ හැම සිද්ධ වෙලා තියෙන ඉතින් ඒක නිසා සුඛයි කියන එක සැකයි කියන එක තියෙනවා. එතකොට දෙවෙනි එකේදී අපිට පේනවා නන්දිය පහ පහේදී අත්ත සුළුමු සුකුමාගේ. ඇයි සුළුමු සුකුමාගේ කිව්වේ? මේ වෙලාවේදී අර පහ තුන හැම සිද්ධ වෙච්ච නිසා සංඥාව ජරා. එතකොට ඒක විඥාණයට ගිහිල්ලා නැති ඉන්නේ. ඒක නිසා ඉස්සෙල්ල වගේම නිට්ටයයි කියලා කියන්නේ නැහැ. දැන් සුඛය නිසා ඇති වුණු නිට්ටභාවය එනවා සීලබ්බත පරාමාසයට. දැන් බලන්න ඒක නේද සක්කාය දිට්ඨියදී අපි කිව්වේ පළවෙනි වේලියේ සක්කාය දිට්ඨියට කිව්වේ ඒකනේ සුඛය නිසා ඇති වුණු නිට්ටභාවය. අන්න ඒක එනවා සුඛය නිසා ඇති වුණු නිට්ටභාවය සීලබ්බත පරාමාසය. මොකද අපි පීරගෙන වාගේ එනකොට අර ඉස්සෙල්ල මේ පිටිපස්සේ කොලොම් එකේ කල්ලා ගන්නවා. අන්න ඒකනේ නේද? අර වරුවක මනුස්සය දෙන්නෙක් යනවනම් පළවෙනි මනුස්සයාට යමක් හම්බ වෙනකොට ටිකක් වෙලා ගිහිල්ලා දෙවෙනි මනුස්සයාට ඒක හම්බ වෙන්නේ. අන්න ඒ වාගේ. එතකොට විචිකිච්ඡාවේ තියෙනවා නිට්ටයයි කියන එක සැක වෙනවා කියලා. ඉතින් හතර දෙකේදී විඥානි මීගානේ. එතන ඉහන් සැකයක් තියෙනවා. එතකොට තුන්වෙනි වේලීදී අපිට පේනවා සක්කාය දිට්ඨියට තියෙන අහංකාරය යන්න. අර නටනටා ඉන්න මනුස්සයාට සින්දුව හම්බ වෙලා තියෙනවා වගේ නේද අහංකාරය. එතකොට සීලබ්බත පරාමාසයේ තියෙන්නේ අන්න ඉස්සෙල්ල සක්කාය දිට්ඨිය තිබුණේ මොකද්ද? නන්දිය පහ පහ අත්ත සුළුමු සුකුමගේ. ආන්න ඒක ඇවිල්ලා තියෙනවා සීලබ්බත පරාමාසයේ කියන එකට. එතකොට දැන් මෙතනදී නන්දි වන්නේද කියන එක සැක වෙනවා. දැන් කය හතර වෙනකොටදී ව්‍යාධි එහෙම සිද්ධ වෙලා නැති තියෙන්නේ. ඊට පස්සේ හතරවෙනි එකේදී ඔයගලන්ට පේනවා මෙතන තියෙන නන්දි රාගේ. ඉතින් මතක තියාගන්න ඕනේ අපිට රූපේට සුඛයයි කියලා මතේ පවර්ලා ඉවරයි අපි මේ වෙනකොට නේ. එතකොට දැන් සීලබ්බත පරාමාසයට අහංකාරාගේ දැන් සංඥාවක් ලෙස තියෙනවා ඒකෙන්. ඉතින් විචිකිච්ඡාව අහංකාර සංඥාව මගේයි කියලා ගන්න වටිනවද කියන එක තියෙනවා. එතකොට දැන් අපිට පේනවා දැන් මෙන්න මේ ඩයග්‍රෑම් එකේ අපි දන්නවා ඉතින් මේ ජාති ඉඳන් ජරාවට ගියා. එතකොට අපි දන්නවා විඥාණය ඉඳන් චේතනාවට එනවා නේද? ජරාව ඉඳන් ව්‍යාධියට යනවා, චේතනාව ඉඳන් සංඥාවට එනවා. ව්‍යාධිය ඉඳන් මරණයට යනවා, අපි ඉක්මනට රූපයකට යනවා නේද? මගේ රූපය මලා කියලා නේද? මේ කියන්නේ මම කවුරුත් හරි කතා කරාම මම මේ ඔළුව ගිනි අරගෙන මම මේක හොයන්න යනවායි කියලා අන්න ඒ වගේ මේක යනවා රූපයට කියන එකට. එතකොට දැන් අපි දන්නවා මේ පහ තුන මේ සංඥා ජරාව ඒ කියන්නේ පෙර නිත්‍ය සංඥාව රිවර්ස් වීම සමග පසු දිසාවට සමග තමයි ආරම්භ වීම කියන එක තියෙන්නේ. ඉතින් එතකොට සංඥාවෙන් ඉඳන් අපි මේ රූප දක්වා මේ එන එකත් ඒකම ව්‍යාධි ඉඳන් මරණය දක්වා යෑමත් ඒ අටවෙනි රවුමේදී තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ ආරම්භ වෙලා තියෙනවා. එහෙමනම් අපිට පේනවා රවුම ඒ 5 6 7 8 කිව්වහම අපේ මරණය කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඒකනේ මේ පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ. 1 2 3 4 කිව්වහම ජාති 1 2 3 4 න් ජාතිය කියන එක තියෙනවා. 4 4 න් ජාතිය කියන එක. එතකොට මේ ලයින් එක තමයි අපි මේ පෙන්වන්නේ. එතකොට දැන් ඉතින් මේකේ මේ භාවනාව කරන්නේ කොහොමද? බලන්න මේකේ හොඳ භාවනාවක් මේ දුක්ඛ ටේබල් එකේ හැදිලා තියෙනවා. ඒ කියන්නේ මෙතන අපි පටන් ගත්තොත් මේ දෙවිනි පේළියේ මේ තුන්වෙනි කොලම් එකෙන් පටන් ගත්තොත් විචිකිච්ඡා කොලම් එකෙන් මෙතන මේ නිත්‍යයි කියලා ගන්න එක සැක වෙනවා කියන එක. ඒක තමයි මෙතන පෙන්නන්නේ අනිත්‍යනම් දුකනම් විපරිණාමයට පත්වන්නේ නම් මගේයි කියලා ගන්න වටිනවද කියලා අපි මෙන්න මේ පල්ලෙහාට එනකොට පේනවා. මෙතන අනිත්‍ය නැහැ කියලා නිත්‍ය ගන්න එක සැකයි කියන්නේ අනිත්‍ය නේද? එතකොට අනිත්‍යනම් නන්දිවන්නේද සැකයි කියන්නේ ඉතින් එතකොට දුකනම් විපරිණාමයට පත් වෙනවා නම් මගේයි ගන්න වටින්නේද? අන්න ඒක තමයි මෙතන ওই භාවනාව අපි දන්නවනේ නේද? අපි කරලා තියෙනවනේ. එතකොට ඊට පස්සේ අපි මේක පටන් ගන්නවා පල්ලෙහා දකුණු පැත්තේ කොළඹ එකෙන් පටන් ගන්නවා මේ අවසාන පේළිය. එතකොට මෙතන මගේයි ගන්න වටිනවද කියන එක නෙමෙයි මෙතන සැකේ තියෙන්නේ. එතකොට මෙතනින් අපිට පේනවා මේ මගේයි ගන්න නොවටින්නේ නන්දි වීම. ඒ කියන්නේ රූපයට සුඛයයි පැවරීම වටින්නේද? ඒ අපි එනවා මෙතන ඉඳන් වම් පැත්තට නන්දි රාගය කියන තැනට එනවා. අපි උඩින් ඉඳන් පල්ලෙහාට ආවා. ඊට පස්සේ දකුණු පැත්තේ ඉඳන් දැන් වම් පැත්තට එනවා. රූපයට සුඛයයි කියලා පවරන්න වටිනවද කියලා. ඉතින් මෙතන හරියට බලනොත් ඉතින් Nirodha hita ඇති වෙනවා. මොකද නිකම්ම නෙමෙයි. අර අපි බලාගෙන ඉන්න ඕනි පහ පහ අපි මේක හැදිච්ච හැටි නේද? එතකොට ඒක බලාගෙන ආව නම් තමයි එහෙම Tamanට වැටහෙන්නේ. එතකොට ඊට පස්සේ අපි මෙතන පල්ලෙහා කෙරවලින් පටන් ගත්තොත් උගලන්ට එනවා නන්දි වීම නොවටින්නේ නම්, ඒ කියන්නේ මැරි ඉපදීම නොවටින්නේ නම් දුකවන්නේද සුඛවන්නේද? එතකොට සරීත් හාමුදුරුවන්ගෙන් භික්ෂුන් වහන්සේ නමක් ඇහුවා මොකද්ද මේ දුකයි කියන්නේ කියලා. එතකොට සරීත් හාමුදුරුවෝ කිව්වා මේ ඉපදෙනවා නම් දුකයි, ඉපදෙන්නේ නැත්නම් සුඛයි කියලා. එතකොට මැරි ඉපදීම නොවටිනවා නම් අපිට පේනවා උඩට අපි වෙනවා උඩ පැත්තට නේද? ඒකට. එතකොට සත්‍ය වශයෙන්ම අපිට පේනවා මේක සුඛය වෙනවා කියලා. ආපහු ඉපදෙන්නේ නැත්නම් සුඛයි. එතකොට එන්නේ මේ විදිහට දකුණු පැත්තෙන් පටන් අරගෙන දෙවිනි පේළියේ පල්ලෙහාට ඇවිල්ලා වම් පැත්තට ඇවිල්ලා ආපහු උඩට යනවා. ආපහු රූප ගන්න යන්න වටිනවද කියන එක. ඉතින් ඒක තමයි භාවනාව හැටියට තියෙන්නේ. එතකොට මේක නිකම්ම භාවනාව කරන්න බෑ. මේකේ භාවනාව කරන්න අර අපි පටන් ගන්න ඕනේ මෙන්න මේ දිට්ඨිය පහ පහ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ පහ පහ හැදුනා කියලා. ඒක හොඳට බලන්න ඕනේ. ගිහිල්ලා මේ විදිහට නේද මගේ එක හැදිලා තියෙන්නේ කියලා. මැරිච්ච එකකුයි මැරෙන්න යන එකකුයි වාගේ නේ. මේ දෙකක් එක්කව වෙලා තමයි ආපහු වෙන රැල්ලනේ. එතකොට මේ රැලි දෙකක් එක්කව වෙලා තමයි අපිට මේක හැදිලා තියෙන්නේ. ඉතින් හැදිලා අපි අර ඔරලෝසු හම්බුනා වගේ කියලා ඒක බලාගෙන ඉන හොඳට. පස්සේ මේ නන්දියාගේ මේක පැවතුණා. මං ආයිත් මලේ නැහැ. මේක ෆ්ලැට් වෙලාම යනවා කර්ව් එක නේද? එතකොට ඊට පස්සේ අහංකාරය නිසා නටන්න මිනිස්සයාගේ සින්දුව කතාවෙන් මතක තියාගන්න පුළුවන් පස්සෙන් ස්ලයිඩ් එකේ එනකොට. ඉතින් ඊට පස්සේ දැන් මෙහෙම ඔක්කොම සිද්ධ වුණාම ආපහු රූපේ හම්බුණායින් පස්සේ ආහරි අත්ත ඉන්නවනේ දැන් නේද? රූපං අත්තතෝ සමුනු පස්සෙති. මට ඕන එක මට හම් වෙලා තියෙනවා. එතකොට ඉතින් එහෙමනම් දැන් ඉතින් දැන් මේ මිනිස්සේ කාන්තාරයේ කිව්වාගේ ගමනක් ගිහිල්ලා ආපහුත් ඇවිල්ලා කිසි ප්‍රශ්නයක් නැතුව කොතනකවත් මැරලා නැහැ. නන්දියෙන් හරි ඇවිල්ලා තියෙනවා මැද්දේ හරි ඉදිනේ. එතකොට අන්න ඒ විදිහට හොඳට බලාගෙන ඇවිල්ලා ඉතින් මේ කාරණා හතර තමයි අර ටේබල් එකේ ලකුණු කළේ. ඒක හොඳට මෙනෙහි කරනවා. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවද? මගේ කියලා ගන්න වටින් නැත්නම් නන්දි වීම වටින්නේද? නන්දි වීම වටින්නේ නම් ඒ කියන්නේ මැරි ඉපදීම නොවටින්නේ නම් සුඛවන්නේද දුකවන්නේද? සත්‍ය වශයෙන්ම සුඛවන්නේ කියන එක පේනවා. එතකොට නිර්වාණයනේ ඉතින් පරම සුඛය නේද? රූපය ගත්තොත් ඉතින් ආභව ඉවරයි. ওই ප්‍රශ්නෙම තමයි හැදෙන්නේ. එතකොට මේකේ මේ අපි මේ සුළුමු සුකුම කියලා කතාවක් කියවනේ. අන්න ඒක තේරුම් ගන්න අපි යමු 8 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ 8 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා ඔය සූක්ෂම රූප කියන එක. ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය. ඒ වගේම ආකාශ ධාතු, ඒ වගේ දේවල් සූක්ෂම රූපයි කියලා කියනවා. එතකොට ඊළඟටස් පෙන්නනවා සූක්ෂම වේදනා කියන එක. අකුසල වේදනාව ඕලාරිකයි. කුසල අභ්‍යාගත වේදනාව සූක්ෂ්මයි කියලා කියනවා. අභ්‍යාගතයි කියලා කියන්නේ කුසල් හරි අකුසල් හරි නොවන ඒවා. ඒ කියන්නේ ওই ආනේන්ජාභි සංස්කාර කියන ඒවා. ඊළඟට මගඵල චිත්තයත් අන්නේ විදියයි. කුසල් අකුසල් වෙන්නේ නැහැ කියන එක දෙනවා. එතකොට එවැනි ධර්මයකින් හරි ජීවත් වෙලා සිටිනවා නම් එහෙනම් ඉතින් ওই පළවෙනි පේලියේ ඒ රෝ එක කියන එක කොලම් එකේ සඳහන් වෙන නිත්‍යභාවය කියන එක ඇති වෙනවා. එතකොට දැන් මේක මේ සාපේක්ෂ දෙයක්. දැන් බලන්න අකුසල වේදනාවත් එක්ක කුසලයි අභ්‍යකටයි සූක්ෂ්මයි කියවා. ඊළඟට කියනවා කුසලයි අකුසලයි දෙකම ඕලාරිකයි. අභ්‍යකට වේදනාව සූක්ෂ්මයි කියලා. අර උපේක්ඛා සහගත ස්වභාවයේ තියෙන එක සූක්ෂ්මයි කියලා. ඊළඟට දුක් වේදනාව ඕලාරිකයි. ඒ සුඛ වූද අදුක්කම සුඛ වේදනාව සූක්ෂ්මයි කියනවා. ඉතින් ඊට පස්සේ ඒක ආපහු සුඛයයි දුකයි ඕලාරික වෙනවා. අදුක්කම සුඛ වේදනාව සූක්ෂ්මයි කියලා ගන්න එක සාපේක්ෂව ගන්න. පටික සම්පස්සෙන් උපන් සංඥාව ඕලාරිකයි. අදිවචන සම්පස්සෙන් උපන් සංඥාව සූක්ෂ්මයි. එතකොට ඒක සූක්ෂ්මම තමයි නේද? ඒ කියන්නේ රූපයට එහෙම සුඛයි කියලා එයා කතාවක් කියනවානේ. එතකොට පටිගය කියන එකේ ඕලාරිකයි. මොකද ඇහිං රූප බැලුවා මං කිව්වේ අභිජ්ජා වුණා තත්පරින් 10ක් කියන්නේ ලපයත් තෝර හොයාගත්තා. ඉතින් ඊට පස්සේ තමන්ට තියෙන්නේ දෝමනස්සය. ඉතින් ඒකෙදී ඕලාරික ස්වභාවයක තියෙනවා. ඊළඟට පෙන්නනවා ඒ අකුසල සංඥාව ඕලාරිකයි කුසල අභ්‍යාගත සංඥාව සූක්ෂ්මයි. ඔන්න ඔය විදිහට තමයි ඒක යන්නේ. අකුසල සංස්කාරය ඕලාරිකයි කුසල අභ්‍යාගත සංස්කාරය සූක්ෂ්මයි කියලා කියනවා. එතකොට දුක් වේදනාව සංයුක්ත සංස්කාරය ඕලාරිකයි සුඛ උපේක්ෂා වේදනාවන් හා සංයුක්ත ඒවා සූක්ෂ්මයි කියලා ගන්නවා. ඉතින් ඊට පස්සේ ආපහු ඒක වෙනස් වෙලා පෙන්නනවා. අකුසල විඥානය ඕලාරිකයි කුසල අභ්‍යාගත විඥානය සූක්ෂ්මයි කියලා කියනවා. ඒ විදිහට තමයි මේ සූක්ෂ්මයි කියන එක මේ පෙන්නා දෙන්නේ. සාපේක්ෂව බලන්න ඕනේ දෙයක්. එතකොට එහෙනම් අපි දැන් භාවනාව ඉගෙන ගත්ත කොහොමද භාවනා කරන්න කියන එක. එය මේ අත්තෙනි සයිඩ් එකේ තියෙන භාවනාව තමයි ඔයගොල්ලන් කරන්නේ හොඳට. ඒක කරන්න අර ටික හොඳට බලාගෙන ඉන්න. හොඳයි අපි එහෙනම් මිනිත්තු 5ක් 10ක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා